ඌවේගුරු ගෙදර ගුවන් විදුලි අධ්‍යාපන වැඩසටහන් විකාශය
සඳුදා සිට බ්‍රහස්පතින්දා තෙක් සතියේ දිනවල පසරු 3 සිට පසරු 5 දක්වා ඊළඟට දහවල් 12 සිට පසරු 2 දක්වා
FM 97.6 න් ඌව ගුවන් විදුලියෙන් දේතරුවන් වෙත
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය හා ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ඒකාබද්ධව ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් මෙහෙයවන
ඌව ප්‍රජා ගුවන් විදුලිය මගින් 5 6 7 8 9 10 සහ 11 ශ්‍රේණිවල දුව දරුවන් සඳහා
COVID-19 වෛරස ව්‍යාප්තිය හමුවේ මගහැරුණු පාඩම් ආවරණය කෙරෙන විෂය ප්‍රතිපෝෂක වැඩසටහන් ලෙස
විකාශය කරන ගුවන් විදුලි ගුරු ගෙදර
ඌවේ ගුරු ගෙදර
රටට පිපෙන මල් අපි වෙමු පුංචි කැකුළු මල්
අයිබෝවන් ආදරණීය දුවේ පුතේ ඌවේ ගුරු ගෙදරින් මේ සූදානම 9 ශ්‍රේණියේ ආදරණීය දූ දරුවන්ට බුද්ධ ධර්මයේ පාඩම ගෙන එන්නට අද දවසේ බුද්ධ ධර්මයේ පාඩම ඔබට කියලා දෙන්නේ බදුල්ල විහාර මහදේවි බාලිකා මහවිද්‍යාලයේ මල්ලිකා දිසානායක ගුරුමෑණියන්.
තෙරුවන් සරණයි දුවේ පුතේ. සුබ දවසක් වේවා. මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ 9 වැනි ශ්‍රේණියට අදාළව 9 වැනි ශ්‍රේණියට අදාළ බුද්ධ ධර්ම පොතේ 2 වැනි පාඩම. බුදු සිරිතේ විශේෂ ලක්ෂණ. බුදු සිරිතේ විශේෂ ලක්ෂණ නායකත්ව ලක්ෂණ. දරුවනේ කවුද මේ නායකයා කියන්නේ? කවුද මේ නායකයා කියන්නේ? අපේ විවිධ බලාපොරොත්තු අරමුණු කරා පිරිසක් මෙහෙයවන පුද්ගලයා. සමාජය තුළ විවිධ නායකත්ව ලක්ෂණ පෙන්වන අය ඉන්නවා. එහෙම නේද? සමාජයක් ගත්තයින් පස්සේ එක එක ආකාරයේ නායකත්ව ලක්ෂණ පෙන්වන අය ඉන්නවා. සමහර නායකයෝ හරීම ක්‍රියාශීලී. සමහරු උසස් පෞරුෂයක් තියන අය. ඒ වගේ ක්‍රියාශීලී හොඳ නායකයින් ඉන්න ආයතන ඉතාමත් දියුණුවට පත් වෙනවා දරුවනේ. දුර්වල නායකයෝ නැත්තම් ලොක්කෝ කියලා අපි කියන්නේ ඒ අය ඇති තැන් ඒ ආයතන සංවිධාන පරිහානියට පත් වෙනවා. දැන් රටක නායකයා ගත්තොත් රටේ නායකයා රටේ ප්‍රධාන පුරවැසියා නැත්තම් අපි රජු කියන්නේ එයා නිවැරදි කෙනෙක් වෙන්න ඕනේ. එතකොට තමයි අනිත් අය නිවැරදි වෙන්නේ. එහෙම නේද? රටේ නායකයා එහෙම නැත්තම් වෙනත් ආයතනයක නායකයා අනුකරණය කිරීම තමයි ජනතාවගේ සාමාන්‍ය ස්වභාවය. නායකයව අනුකරණය කිරීම. අපි හැම වෙලාවෙම බලාපොරොත්තු වෙන්නේ නායකයා එහෙම නැත්තම් රටේ ප්‍රධාන පුරවැසියා ධාර්මික යහපත් කෙනෙක් වෙන්න කියලා. අපි හැමෝගෙම බලාපොරොත්තු ඒකනේ. රාජා භවතු ධම්මිකෝ. රජතුමා ධාර්මික වේවා. ඒක තමයි හැමෝගෙම පැතුම, රජතුමා ධාර්මික වේවා. ඇයි දරුවනේ, ගවරැලක නායකයා බලන්න. ගවරැලක නායකයා අනුගමනය කිරීම තමයි අනික් ගවයෝ කරන්නේ. අනෙක් ගවයෝ නායකයා අනුකරණය කරනවා. ගවංචේ තරමානාන උජුං ගච්ඡන්ති පුංගවෝ. ගවංචේ තරමානාන උජුං ගච්ඡන්ති පුංගවෝ. ගවරලේ නායකයා. දැන් නායකයානේ ගවගාලෙන් එළියට එන්න ඉස්සෙල්ලම නේද? දැන් ගව නායකයා යන්නේ කොතනටද? පිටිපස්සෙන් අනිත් අය යන්නේ. එයා යන පාරෙමයි, ඌ යන පාරෙමයි. ගවනායකයා ඇදට යනකොට අනෙක් ගවයෝ යන්නේත් ඇදට. ඒ මොකද ඒ නායකයා අනුකරණය කරන නිසා. නායකයා නිවැරදි වෙන්න ඕනි. අනෙක් අයට ආදර්ශමත් වෙන්න ඕනි. දරුවනේ බුද්ධ චරිතයේ ගන්න පරමාදර්ශී නායකත්ව ලක්ෂණ රැසක්ම ඒ චරිතය තුල තියෙනවා. දරුවනේ උන්වහන්සේ කොටසකට නෙවෙයි දිව්‍ය බ්‍රහ්ම මනුෂ්‍ය කියන මේ තුන් ලෝකයේම ශ්‍රේෂ්ඨ උතුම් නායකයෙක්. ඒ නායකත්වය මේ කවුරු දුන්නු දෙයක් නෙමෙයි. උන්වහන්සේ විසින්ම ගොඩනගාගත් දෙයක් දරුවනි. උන්වහන්සේගේ චරිතය පුරාම මෙන්න මේ නායකත්ව ලක්ෂණ වලින් පිරීලා. අද අපි ඒ නායකත්ව ලක්ෂණ වලින් කීපයක් විතරක් අරන් කතා කරමු නේද? දැන් මුල්ම කාරණේ තමයි දරුවනි ආදර්ශමත් බව. ආදර්ශමත් බව. සැබෑම නායකයා හරිම ආදර්ශමත්. තමන්ගේ අනුගාමිකයෝ පාලනය කරන්නේ ඒ වගේම මෙහෙවන්නේ නායකයනේ. ඔයාලා දන්නවනේ දරුවනි ප්‍රථම රහත් 69ට අයිති වෙන්නේ කවුද? පස්වග මහණුන් 5 දෙනයි. මේ යසකුල පුත්‍රයා ඇතුළු යහළුවන් 55 දෙනයි. ප්‍රථම රහත් 69. කොණ්ඩඤ්ඤ, වප්ප, බද්දිය, මහානාම, අස්සජී කියන පස්වග මහණුන් 5 දෙනයි. යසකුල පුත්‍රයා ඇතුළු යහළුවන් 55යි. බාරණැස් නුවර ඉසිපතනාරාමයේදී ඒ අය අරහත් ඵලයට පත් කරලා මොකක්ද මුලින්ම කළේ? උන්වහන්සේලා ධර්ම ප්‍රචාරය සඳහා පිටත් කරලා හැරියා. මතකනේ දරුවනේ බුදුන් වහන්සේ එතනදි දුන්න උපදේශය, චරත භික්ඛවේ චාරිකන් බහුජන හිතාය බහුජන සුඛාය. මහණෙනි, බොහෝ දෙනාගේ හිත සුව පිණිස සැරිසරන්න, එක මග දෙදෙනෙක් නොයන්න, මුල මැද අග යහපත් වූ ධර්මය දේශනා කරන්න කියලා. අන්න ඒ විදිහට උපදෙස් දුන්න බුදුන් වහන්සේ මොකද කළේ? මමත් පොඩ්ඩක් විවේක ගන්නම් කියලා කිව්වද? ඔබ වහන්සේලා ධර්ම ප්‍රචාරය යන්න මම පොඩ්ඩක් විවේක ගන්නම්. මම පොඩි වෙලාවක් සැතපීලා එන්නම්. මටත් පොඩ්ඩක් වෙහෙසයි. එහෙම කිව්වද දරුවනි? නැහැ. උන්වහන්සේ කියනවා මමද යෙමි කියලා. කොහෙටද? උරුවෙල් දනව්වට. මොකක් සඳහාද? ධර්ම ප්‍රචාරය සඳහා. අනිත් අයට උපදෙස් ලබා දුන්නු බුදුන් වහන්සේ උන්වහන්සේත් ඒ උපදෙස්වල පිහිටලා කටයුතු කරා. හරිම වැදගත් නේද දරුවනි? මෙන්න මේ වගේ අවස්ථා බුද්ධ චරිතය පුරාම තියෙනවා. ඔන්න දරුවනේ නියම නායකත්ව ලක්ෂණ. අපේ නායකයෝ අනිත් අයගෙන් විතරයි වැඩගන්නේ. ඒත් අපේ බුදුන් වහන්සේ ආදර්ශයෙන්ම ඒක පෙන්නලා දුන්න නේද දරුවනි? බුදුන් වහන්සේ ආදර්ශයෙන්ම ඒව පෙන්නලා දෙනවා. ඒ කාලේ දරුවනි මේ භාරතයේ තිබුණේ බමුණන්ගේ බලතල. බමුණු මත මේ මුළු මිනිස් සංහතියම කොටස් 4කට බෙදලා ගත්තා. කණ්ඩායම් 4කට බෙදලා ගත්තා. ඒ කණ්ඩායම් වලට වෙන වෙනම වගකීම් කළ යුතු වැඩ බෙදලා දීලයි තිබුණේ. ඒ අනුව සමාජයේ එක කොටසක් ඉතාම පහත් තත්ත්වයට දාලා ඒ අය ඉතාම දුක්ඛිත ජීවිතයක් ගත කළේ. ඒ අය අතරින් දැන් ඒ කණ්ඩායම කරන්නේ අනිත් අයට බැල මෙහෙවරකම් කරමින්, අසූචි අදිමින්, කුණු කසල අදිමින් තමයි ඒගොල්ලන් කටයුතු කරේ. හරීම දුක්ඛිත ජීවිතයක්. ඒත් අපේ බුදුන් වහන්සේ මොකද කළේ? මේ බමුණන් උගන්වපු කුල බේදය විවේචනය කරා වැරදි කියලා පෙන්නලා දුන්නා. පුද්ගලයින්ගේ සමානාත්මතාවය පෙන්නලා දුන්නා. එහෙම පෙන්වලා දෙමින් කුල බේදය නොසලකමින් සියලු දෙනාම සසුන්ගත කළා. කණ්ඩායම් වලට බෙදුවේ නෑ. ජාති ආගම් අනුව බෙදුවේ නෑ. හැමෝටම සමතැන ලබලා දුන්නා. හරිම ආදර්ශමත් නේද දරුවනේ? ඒ වගේමයි දරුවනේ මේ ශාස්ත්‍රීය නැත්තම් මේ රජ කුලයක ඉපදුණු මේ සිදුහත් කුමාරයා. මිහිරි රසවත් ආහාර ඒ වගේම රාජ භෝජන වැළඳීමට පුළුවන්කම තියෙද්දීත් මහමඟ පිඬු සිඟාගෙන වැඩියා. ගෙපිලි වලින් පිඬු සිඟාගෙන වැඩියා. දුප්පත් ගෙදරටත් යනවා, පොහොසත් ගෙදරටත් යනවා, දුගී පැලටත් යනවා, රජමැදුරටත් යනවා. ඒ වගේම දහවල් කාලේ පමණයි ආහාර වැළඳුවේ. පාවිච්චි කළේ, පරිහරණය කළේ පාංසුකූල චීවරය. පාංසුකූල චීවරය. දරුවනේ, ඒ කාලේ කෙනෙක් මරණයට පත් උනායින් පස්සේ අද වගේ පෙට්ටිවල දැම්මේ නෑ. සුදු රෙද්දක ඔතලා ගිහින් සොහොනට දානවා. ඉතින් කාලෙකට පස්සේ ඒ සුදු රෙද්ද අරගෙන ඇවිල්ලා සෝදලා පඬු පොවනවා, පාට කරනවා. ඒව තමයි භික්ෂුන් වහන්සේලා පාවිච්චි කළේ. හරි මල්පේච්චයිනේ. මේ තමයි දරුවනේ බුදුන් වහන්සේගේ ආදර්ශමත් බව පෙන්වන අවස්ථා. තවත් අවස්ථා ගොඩාක් තියෙනවා. මේ අපි අවස්ථා කීපයක් පමණයි දරුවනේ අරන් කතා කරන්නේ. අනික තමයි දරුවනේ මේ බුදුන් වහන්සේ ළඟ තිබුණා චරිතවත් බව. චරිතවත් බව. යම්කිසි පුද්ගලයෙක් ශ්‍රේෂ්ඨ නායකයෙක් වෙන්න නම් එයා චරිතවත් වෙන්න ඕනේ. සමාජයේ ගොඩාක් අය කොහොම ඉන්න ගියත් සමහර විට චරිතයට හානි පමුණුවන බලවේගවලට මූණ දෙන්න සිද්ධ වෙනවා. අපි දන්නවනේ දරුවනේ, රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් පිරිච්ච ලෝකයක නෙමෙයි අපි ජීවත් වෙන්නේ නේද? ඉතින් එතන ජීවත් වෙන අපිට සුළුෙන් හරි චරිතයට හානි පමුණුවන මේ බලවේගවලට යටත් වෙන්න වෙනවා නේද? දැන් රහසෙන්වත් පව් කිරීමට පෙළඹෙනවා. අපි ඉතින් රහසෙන්වත් පව් කිරීමට පෙළඹෙනවා. ඒ දරුවනේ අපේ බුදුන් වහන්සේ රහසෙන්වත් පව් කරපු කෙනෙක් නෙවෙයි. කිසිම දවසක ආශාවන්ට වහල් උනේ නෑ. දරුවනේ, අපි ලස්සන දෙයක් දැක්කොත් පසුපස යනවනේ. ඒකට වසඟ වෙනවනේ නේද? ආසාවේ අවසානය මොකද්ද? මහා වේදනාවක්. විනාශයට පත් වෙනවා. ඒත් අපේ ගෞතම බුදුන් වහන්සේ තමන්ගේ දැහැන බිඳින්න, තමන්ගේ ධානය බිඳින්න උන්වහන්සේ ඉදිරියේ ඔයාලා දන්නවනේ අඩ නිරුවතින් රඟ දැක්කූ මේ මාර දූවරුන් දිහා හැරිලවත් බැලුවේ නෑනේ. දන්නවනේද? තණ්හා රති රඟා. එහේ අඩ නිරුවතින් ආවේ බුදුන් වහන්සේ ඉදිරියට. රති රඟනවා, තණ්හා ගයනවා නේද? අඩ නිරුවතින්. ඉතින් බුදුන් වහන්සේ ඒ අය දිහා හැරිලවත් බැලුවේ නැහැ. අවසානයේ මොකද උනේ? ඒ අය පරාජය වෙලා යන්න ගියා. අර මාගන්ධයා කියන සරාගී කාන්තාව, ඒ කියන්නේ රාගයෙන් මත්වෙච්ච කාන්තාවගේ ඒ ක්‍රියාකාරකම් ඉදිරියේ බුදුන් වහන්සේ විරාගික වුණා. ඒ වගේමයි දරුවනේ අක්කෝස භාරද්වාජ, අග්ගික භාරද්වාජ, ඒ වගේ බමුණන්ගේ ක්‍රියාකලාපයන්. එක අවස්ථාවකදී බුදුන් වහන්සේ පිඬු සිඟාගෙන වඩිනකොට අක්කෝස භාරද්වාජ බැන වදිනවලු. ඔය හිඟා කන්නේ නැතුව තැනින් තැන ගිහිල්ලා කුඹුරක් බතක් කරලා කන්න කියලා. ඒ වගේමයි දරුවනේ අර චින්චි මානවිකාවගේ ක්‍රියාකාරකම් හමුවේ. උන්වහන්සේ තරහා ගත්තේ නෑ. චිංචි මානවිකාව දන්නවනි දරුවනි. බඩේ ධර්මිටිය බැඳගෙන බුදුන් වහන්සේ ධර්ම දේශනා කරන දම්සභා මණ්ඩපය ඉදිරියේ අනිත් අය ඉදිරියේ හැසිරුණු ආකාරය. ඉතින් බුදුන් වහන්සේ ඒකෙන් කෝපයට පත් වුණාද? ලැජ්ජාවට පත් වුණාද? නැහැ. අනිත් අය ඉදිරියේ කියනවා මෙන්න මේ බුදුන් වහන්සේගේ වැඩ, මෙයා තමයි මේවා කරන්නේ කියලා. ඉතින් බුදුන් වහන්සේට නෑ කියන්න බෑනේ නේද? අනිත් අය ඒක පිළිගන්නවද? ඒත් නෑ. ආනන්ද හාමුදුරුව ඒ වෙලාවේ කියනවලු, අනේ ස්වාමීනි, අපි වෙන කොහෙට හරියන්, අපි වෙනි කොහෙට හරියන් කියලා. එහෙත් බුදුන් වහන්සේ කියනවා, ආනන්ද, අපි වෙනත් තැනකට වැඩම කරයින් පස්සේ එතනදිත් අපිට ඔය ප්‍රශ්න වලට මූණ දෙන්න වුණොත් ඒ නිසා අපි ඉවසන්න ඕනි. සියල්ලම බුදුන් වහන්සේ උපේක්ෂාවෙන් විඳ දරාගත්තා. මේ තුලින් පේන්නේ දරුවනි, බුදුන් වහන්සේගේ චරිතවත් බව. බුදුන් වහන්සේගේ චරිතවත් බව. එහෙමනම් දරුවනි, පුද්ගලයෙකු හොඳ නායකයෙක් වෙන්න නම් චරිතවත් බවත් අත්‍යවශ්‍යමයි. එහෙම නේද? ඊළඟට දරුවනි, බුදුන් වහන්සේ ළඟ තිබුණා යථාවාදී තථාකාරී. යථාකාරී තථාවාදී. යථාවාදී තථාකාරී හා යථාකාරී තථාවාදී බව. ඒ කියන්නේ දරුවනි, කියන දේ කරන, කරන දේ කියන ගුණය. අපේ නායකයෝ, අපේ නායකයෝ දන්නවනේ කියන දේ කරනවද, කරන දේද කියන්නේ. නෑනේ නේද? ඒත් මේ උතුම් ගුණය බුද්ධ චරිතේ පුරාම තියෙනවා. දැන් බලන්නකෝ, ප්‍රථම රහත් 69ට ධර්ම ප්‍රචාරයේ යෙදෙන්න කියන ගමම්ම උන්වහන්සේත් මොකද කරේ? තනියම උරුවේ දනව්වට වැඩම කළා. මොකක් සඳහාද? ධර්ම ප්‍රචාරය පිණිස. ගිලනුන්ට නැත්නම් රෝගීන්ට උපස්ථාන කරන්න කියන ගමන්ම තමනුත් රෝගීන්ට උපස්ථාන කළා. පූතිගත තිස්ස තෙරණුව දන්නවනේ, බුදුන් වහන්සේ තමන්ගේ අතින්ම උණුපැන් ගෙනෙල්ලා, උන්වහන්සේ නාවලා, බෙහෙත් ගල්වලා නේද ශාරීරික සුවය ලබලා දුන්නා. තමනුත් රෝගීන්ට උපස්ථාන කළා. අනෙක් භික්ෂූන්ට දැන් එක වේලක් වළඳන්න කියන ගමම්ම බුදුන් වහන්සේ මොකද කළේ? උන්වහන්සේත් එක් වේලක් වැළඳුවා. මෙන්න මේ විදිහට තමයි කියන දේ කරන, කරන දේ කියන නායකයෙක් වුණා බුදුන් වහන්සේ. අනිත් එක මේ සමානාත්මතාවය. දරුවනි, බුදුන් වහන්සේ භාරතයේ පහළ වෙන ඒ කාලය වෙනකොට විවිධ ආගමික මතවාද වලින් පිරීලා තිබුණේ. ප්‍රධාන වශයෙන්ම, මූලික වශයෙන්ම බ්‍රාහ්මණ ආගම. ඒ අනුව දරුවනේ සමාජයේ තුල කුල ભેදය උග්‍ර විදිහට තිබුණා. ශුද්‍ර වංශිකයන් කියන පිරිසට සමාජයේ ඉතාම පහත් තැනක් හිමි වෙලා තිබුණේ. මූලික මිනිස් අයිතිවාසිකම්වත් නැහැ. අනෙක් අයට බැල මෙහෙවරකම් කිරීමට තමයි ඒගොල්ලන්ට නියම කරලා තිබුණේ. ඒත් බුදුන් වහන්සේගේ ඉගැන්වීම් තුලින් මෙන්න මේ සියලු දෙනාම සමානයි කියලා සලකලා පිළි අරගෙන තියෙනවා දරුවනි. හැමෝටම බුද්ධ ශාසනයට ඇතුළත් වෙන්න අවස්ථාව ලබලා දුන්නා. හැමෝටම සැලකුවේ එකම ආකාරයකට. කිසිම වෙනසක් කළේ නැහැ. කිසිම වෙනසක් කළේ නැහැ. වදකේ දේවදත්තම් හි චෝරේ අංගුලිමාලකේ ධනපාලේ රාහුලේ චේව සබ්බත් සමමානසෝ. වදකේ දේවදත්තම් හි, බලන්නකෝ, තමන්ට නොඑක ආකාරයේ වදහිංසා කරන්න ආපු, වදහිංසා පමුණුවන්න ආපු දේවදත්තටත් අංගුලිමාලට තැකිලි හොරා කියන්නේ අංගුලිමාලටත් ධනපාල ඇතාටත් බුදුන් වහන්සේ දැක්කුවේ තමන්ට දාව උපන් රාහුල කුමරුට දක්වපු සෙනෙහසමයි දරුවනේ. තමන් හඩා වඩාගත් සුළුමව මහා ප්‍රජාපති ගෝතමියටත් පුන්නා කියන දාසියටත් පැවිදි බව ලැබලා දුන්නා. ඒ අයට ශාසනය තුල තනතුරු දෙනකොට තනතුරු ප්‍රදානය කරනකොටත් උස්පාද ભેදයක් සැලකුවේ නෑ දරුවනේ. දක්ෂතාවය අනුවම තනතුරු ප්‍රදානය කළා. මෙන්න මේ විදියට දරුවනේ මේ බුදුන් වහන්සේගේ සමානාත්මතා ගුණය බුද්ධ චරිතේ පුරාම දකින්න තියෙනවා. බලන්න දුවේ පුතේ, හැම නායකයෙකුටම මේ වගේ අදහස් තියෙනවා නම් කොච්චර වැදගත්ද කියලා නේද? ඒ වගේමයි මේ උන්වහන්සේගේ චරිතය තුල තිබුණ අකම්පිත බව ඒ කියන්නේ අටලෝ දහමින් කම්පා නොවීම. අටලෝ දහම කියන්නේ මොකද්ද දරුවනි? අපි හැමෝටම මූණ දෙන්න සිද්ධ වෙන ලෝකේ හැමදාම පවතින සදාතනික ධර්මයක්, සදාතනික තත්වයක්. ඒ කියන්නේ ලාභ අලාභ, යස අයස, නින්දා ප්‍රශංසා, සැප දුක. මෙන්න මේවා ලෝක ධර්මතාවයන්. මෙන්න මේවයින් උද්දාමයට නැත්තම් කම්පාවට පත් වෙන්නේ නැතිව කටයුතු කිරීම තමයි අකම්පිය ගුණය කියලා කියන්නේ. නායකයෙක් යසසෙහි, ලාභයේ, ප්‍රශංසාවේ උද්දාමයට පත් නොවිය යුතුයි. ඒ වගේම අලාභයේ, අයසෙහි, නින්දාවේ කම්පා නොවිය යුතුයි. අපේ බුදුන් වහන්සේටත් මේ ලෝක ධර්මතාවලට මූණ දෙන්න සිද්ධ වුණා දරුවනේ. දැන් බලන්නකෝ, අපේ ගෞතම බුදුන් වහන්සේට දෙවි මිනිසුන්ගෙන් කාටවත් නැති තරම් අප්‍රමාණ විදියට ප්‍රශංසා හිමි වුණා. උන්වහන්සේගේ කීර්තිරාවය දසත විහිදුණා. ඒත් අක්කෝස භාරද්වාජ, මාගන්ධියා, සුන්දරී පරිබ්‍රාජිකාව, ඒ වගේ අය නිසා නින්දා විඳින්නත් සිද්ධ වුණා. ඒ උන්වහන්සේ දරුවනේ කිසිම වෙලාවක දුක්ුණේ නෑ. බුදුන් වහන්සේට ජේතවනාරාමය, පූර්වාරාමය, ඒ වගේ සුවිසල් ආරාම ලැබුණා. ඒ සමහර අවස්ථාවලදී උන්වහන්සේ ගල් ගුහා, ගස් බෙන, වනාන්තරවල තමයි කාලය ගත කළේ. එතරදී උන්වහන්සේ ශෝකයට පත් වුණේ නැහැ. රාජ භෝජන වගේම කොසල් රජතුමාගේ අස්රදුස දාන පවා ලැබුණු බුදුන් වහන්සේට දරුවනේ සමහර අවස්ථාවලදී කුස පුරවා ගන්නවත් ආහාරයක් ලැබුණේ නැහැ. එක අවස්ථාවකදී දුප්පත් කාන්තාවක් දුන්න හාල් කුඩු රොටියක්. ඒ හාල් කුඩු රොටිය වැළඳුවා. තවත් අවස්ථාවකදී මේ අස්වයින්ට දෙන රළු ආහාර වලින් සකස් කරපු ආහාරයක් තමයි වැළඳුවේ. එහෙමනම් දරුවනේ, බුදුන් වහන්සේට සුවඳ මල් පොකුරු විතරක් නෙවෙයි, රුදුරු ගල් මුගුරු පවා ලැබිලා තියෙනවා. ඒ දරුවනේ ඒ කිසිම අවස්ථාවක උන්වහන්සේ එක් පැත්තකට නොවැටි උපේක්ෂාවෙන් යුක්තව ඒවට මුණ දුන්නා. ඔන්න ඒවත් දරුවනේ මේ නායකයෙක් ළඟ තියෙන්න ඕනි උසස් ලක්ෂණ. එහෙම නේද? ඊළඟට බලන්නකෝ කාරුණික බව. උන්වහන්සේගේ චරිතේ පුරාම තියෙන කාරුණික බව. කරුණාව කියන්නේ දරුවනේ අනිත් අය විඳින දුක් පීඩා දැකලා මේ සත්පුරුෂයන්ගේ හදවතේ ඇතිවන කම්පණය. ඇයි බුදුදහමේ කියන්නේ පර දුක්ඛේ සති සාදුනා හදය කම්පණං කරෝතීති කරුණා. කරුණාව කියලා කියන්නේ පර දුක්ඛේ සති සාදුනා හදය කම්පණං කරෝතීති කරුණා. අනිත් අයගේ දුක දැකලා තමන්ගේ හදවත කම්පාවීම, වේදනාවට පත්වීම. මෙතනදි මේ මාගේ කෙනා, අපේ කෙනා එහෙම නෙමෙයි. සියලුම දෙනාගේ දුක දැකලා තමන්ගේ හදවත කම්පාවට වේදනාවට පත්වීම තමයි දරුවනේ මේ කරුණාව කියලා කියන්නේ. දීපංකර බුදුන් වහන්සේ වෙතින් නියත විවරණ ලැබලා තමන්ට නිවන් අවබෝධ කරගන්න හැකියාව අවස්ථාව තිබියදී උන්වහන්සේ ලබා ගත්තේ නැහැ. මොකද තමන් පමණක් නිවන් දැකීම වෙනුවට සියලු සත්වයෝ සසර දුකින් එතර කරවීමට අදහස් කර අපේ බෝසතාණෝ. ඒ නිසා උන්වහන්සේ නැවතත් මොකද කරේ? නිවන් සුවේ තමන් අත්පත් කරගන්නේ නැතිව නැවතත් සංසාර ගමනට එකතු වුණා. ඒ දරුවනේ අනිත් අය කිරේ පැවති කරුණාව නිසා. දැන් බුදුන් වහන්සේ හිමිදිරි පාන්දරම අවදි වෙලා මහා කරුණා සමාපත්තියට සමවැදිලා බලනවා, අද මම කාටද පිහිට වෙන්නේ කියලා. දිවසින් දිව්‍ය ඇසින් මෙන්න මෙහෙම බලනකොට තමයි අර අසරණ වූ සුනීත, සෝපාක, මට්ට කුණ්ඩලි, රජ්ජුමාලා කියන අයටත් පිහිට වෙන්න පුළුවන්කම ලැබුණේ. මේ මෙන්න මේ ගුණාංග කිසියම් නායකයෙක් ළඟ තියෙනවා නම් දරුවනේ එයා ජනහිතකාමී නායකයෙක්. දරුවනේ මේ බුදුන් වහන්සේ සතුව තවත් විශේෂ ලක්ෂණයක් තිබුණා. අගතිගාමී නොවීම. අගතිගාමී නොවීම. එහෙමනම් මේ සතර අගතීන් තොර වෙන්න ඕනේ. මොකක් දරුවනේ මේ සතර අගතිය කියන්නේ? ඡන්දය, ද්වේෂය, මෝහය, බය. ඡන්දේ කියන්නේ මොකද්ද? කැමැත්ත. තමන්ගේ කැමැත්ත. ද්වේෂය කියන්නේ තරහව. මෝහය මෝඩකම, අනුවණකම. ඊළඟට බය. දැන් මේ අනුව එක එක එක් වැරදි තීරණවලට එළඹෙනවා. ඒ වුණාට පාලකයා නැත්තම් මේ නායකයා මේ අගතීන් තොර වෙන්න ඕනි. මේ සතර අගතීන් යුක්ත කෙනා, සතර අගතීන් යුක්ත පුද්ගලයා නැත්තම් පාලකයා අවපක්ෂයේ සඳ වගේ පිරිහෙනවලු. ඒ වගේමයි දරුවනේ, එහෙම කටයුතු කරන්නේ නැති කෙනා, සතර අගතීන් තොරව කටයුතු කරන එක්කෙනා පුරපක්ෂයේ සඳ වගේ දියුණු වෙනවලු දරුවනේ. බුදුන් වහන්සේ කිසිම අවස්ථාවකදී අගතිගාමී වුණේ නැහැ, පක්ෂග්‍රාහී වුණේ නැහැ, මධ්‍යස්ථව කටයුතු කළේ. දැන් රාහුල කුමාරයා වෙන තමන්ගේ පුතාටත්, තමන්ට නොඑක් වද හිංසා කරපු දේවදත්තටත් සැලකුවේ එකම විදිහට. දැන් තනතුරු ප්‍රදානය කරනකොටත් අගතිගාමී වුණේ නැහැ. අගතිගාමීත්වයෙන් තොර රාජපාලනයක් සඳහා මේ බුද්ධ චරිතයෙන් විශිෂ්ට ආදර්ශ රහසක් සැපයෙනවා. එහෙම නේද දරුවනේ? ඊළ නම්‍යශීලී බව, නැමින සුළු බව. නායකයෙක් ළඟ තියෙන්න ඕනි තව ලක්ෂණයක්, නම්‍යශීලී, නැමින සුළු බව. නායකයා තමන්ගේ අනුගාමිකයින්ගේ අදහස් වලට ඇහුම්කන් දෙන කෙනෙක් වෙන්න ඕනි. බුද්ධ චරිතයේ දරුවනේ, දැන් බලන්නකෝ, විනය නීති පැනවීමක් කරන්නේ අනිත් අයට ඇහුම්කන් දීමක් වශයෙන්. විනය නීති පනවලා තියෙන්නේ අනිත් අයට ඇහුම්කන් දීමක් වශයෙන්. ඇයි මතකද දරුවනේ, රාහුල කුමරු, නන්ද කුමරු පැවිදි කරපු අවස්ථාවේ සුද්ධෝදන රජතුමා බුදුන් වහන්සේ ළඟට අඬහාගෙන ඇවිත් තියෙන්නේ. ඇවිත් මොකද කියලා තියෙන්නේ? ස්වාමීනි, දරු දුක ඉවසිය නොහැකි. ඔබ වහන්සේට රජකම බාර දෙන්න අපි බලන් හිටියා. ඔබ වහන්සේ පැවිදි වුණා. ඊළඟට නන්ද කුමරුට ඒ තැන දෙන්න බැලුවා. නන්ද කුමරුත් මහාන කරා. රාහුල කුමාරයාත් මහාන කරා. ස්වාමීනි, දරු දුක ඉවසිය නොහැකි. ඒ නිසා ස්වාමීනි, මේ දෙමව්පියන්ගෙන් අවසරයක් නැතුව මීට පස්සේ දරුවන් මහාන කරන්න එපා කියලා කිව්වා සුද්ධෝදන රජතුමාන්ට ආණ්ඩා. ඒ අවස්ථාවේ මොකද වුනේ? බුදුන් වහන්සේට තරහ ගියාද? ආ, මමයි ලොක්ක කියලා කිව්වද? ආ, මටෝවා අහන්න ඕන නෑ කියලා කිව්වද? අද ගොඩාක් අය අනිත් කෙනාට ඇහුම්කන් දෙන්නේ නැහැ. අවනත වෙන්නේ නැහැ නේද? ඒත් බුදුන් වහන්සේ අවනත වුණා. විනය නීතියකුත් පැනෙව්වා. ඊට පස්සේ විනය නීතියකුත් පැනෙව්වා මේ දෙමාපිය අවසරය නොමැතිව දරුවන් මහාන කරන්න එපා කියලා. අන්න දරුවනේ නියම නායකත්ව ලක්ෂණ. බුදුන් වහන්සේ හැමෝටම අවනත වුණා. හැමෝටම ඇහුම්කන් දුන්නා. නම්ය සීලීව මේ තමයි දරුවනේ මේ බුදුන් වහන්සේ ළඟ තිබුණු නම්ය සීලී බව. තවත් නායකත්ව ලක්ෂණයක් තමයි දරුවනේ ඍජු බව. ඍජු බව කියලා කියන්නේ කෙලින් වැඩ කිරීම, අවංකව ක්‍රියා කිරීම. ඒ තමයි ඍජු ගුණය කියලා කියන්නේ. පක්ෂග්‍රාහී වෙන්නේ නැතුව කටයුතු කිරීම. මමය මගේය කියන මමත්වයෙන් තොරව කටයුතු කිරීම. බුදුන් වහන්සේ කිසිම අවස්ථාවක මේ මොන බලවේගයක් නිසාවත් වෙනස්ුනේ නැහැ. හොඳ දේවල් කරා, ගරු කරා, ඒ වගේමයි දරුවනේ නරක දේවල් හෙලා දැක්කා. ප්‍රශංසා කරන්න ඕනි අය ප්‍රශංසා කරා වගේමයි දඬුවම් දෙන්න ඕනි අයට දඬුවම් දුන්නා. චන්න, චන්න භික්ෂුව දන්නවද? චන්න පුංචි කාලේ ඉඳලම බුදුන් වහන්සේගේ යාළුවා, සිද්ධාත් කුමාරගේ යාළුවා. ඒ යාළුකම මතම පැවිදි වුණයින් පස්සෙත් මේ චන්න හිමි හැසිරුනේ අනිත් අයට මෙල්ල කරගන්න බැරි විදිහට, හරීම ලොකු විදිහට. හැමෝටම අක්‍රෝස පරිභව කරා, හැමෝටම බැන වැදුනා. බේරගන්න බැරිම තැන බුදුන් වහන්සේ මොකද දන්නවද කළේ? චන්න භික්ෂුවට බ්‍රහ්ම දණ්ඩය පණවන්න කියලා නියම කළා. දරුවනේ බ්‍රහ්ම දණ්ඩය කියන්නේ භික්ෂුන් වහන්සේ කෙනෙකුට දෙන්න පුළුවන් ලොකුම, උසස්ම, දරුණුතම දඬුවමක්. ඒ කියන්නේ කිසිම කෙනෙක් උන්වහන්සේත් එක්ක කතා කරන්නේ නැහැ. සමාජේ නෑඩ් කරනවා, අයින් කරනවා. ඇයි දරුවනේ ඒ වගේ දරුණු දඬුවමක් තමන්ගේ යහළුවට දුන්නේ? ඇයි එහෙම කළේ? තමන්ගේ මිත්‍රකමට වැඩිය දරුවනේ සාසනේ දියුණුව බුදුන් වහන්සේ බලාපොරොත්තු වුණ නිසා. ඔන්න විශිෂ්ට නායකත්ව ලක්ෂණ. ඒ සඳහා ඍජු බව, කෙලින් වැඩ කරන ගතිය තියෙන්න ඕනි, අවශ්‍යමයි. එහෙම නේද දරුවනේ? දැන් අද බලන්න සමාජයේ දිහා ගොඩක් නායකයන් කෙරෙහි අනිත් අය කලකිරෙන්නේ ඇයි? පක්ෂග්‍රාමී වීම නිසා. එද පැත්තක් ගන්නවා ඒ නිසා. එහෙමනම් දරුවනේ මේ බුදුන් වහන්සේ හොඳ නායකෙක් නේද? පිළිගන්න පුළුවන් ආදර්ශමත් නායකෙක්. ඒ වගේමයි දුවේ පුතේ, හොඳ නායකයා හැම වෙලාවෙම නිවැරදි තීරණ ගන්න ඕනි. මොකද ඒ තීරණ සාමාන්‍ය කෙනෙක් ගන්න තීරණ වලට වඩා වැදගත් නිසා. ඒ ගන්නා තීරණ පස්සේ කාලෙකදී පසුතැවිල්ලට හේතු නොවන ඒවා වෙන්න ඕනි. දරුවනේ බුදුන් වහන්සේ සුදුසු තැනදී නියමිත විදිහට තීරණ ගත්ත උත්තමේ. මතකද ඔයාලට දේවදත්ත හිමි එක අවස්ථාවකදී භික්ෂූන් වහන්සේලාට ඉදිරිපත් කරපු පංචවස්තුව භික්ෂුන් වහන්සේලාට පිළිගන්න කියලා කියපු අවස්ථාවේදී බුදුන් වහන්සේ මොකද කළේ? බුදුන් වහන්සේ දේශනා කළේ ඒවා කැමති නම් පිළිගන්න, අකමැති නම් නොපිළිගන්න කියලා. බලකිරීමක් කරාද? බලකිරීමක් කරේ නැ, නියම විදිහට තීරණය ගත්තා. උන්වහන්සේ නිවැරදි දැක්මකින් කටයුතු කරා. දරුවනේ මේ පුද්ගලයෙකුගේ දැක්ම තමයි එයාගේ ක්‍රියාකාරකම්වල පදනම. ජීවත් වෙන අපි හැමෝටම නිවැරදි දැක්මක් තියෙන්න ඕනි. එතකොට තමයි අපිට අපේ බලාපොරොත්තු ඉලක්ක සපුරා ගන්න පුළුවන් වෙන්නේ. එහෙම නේද? බුදුන් වහන්සේට බුදු වීමට කලිනුත් නිවැරදි දැක්මක් තිබුණා. ඒ තමයි තමා බුද්ධත්වයට පත් වෙලා සංසාරේ දුක් විඳින සත්වයින් ඉන් මුදවා ගන්නවාය කියන බලාපොරොත්තුව. උන්වහන්සේ හැම වෙලාවෙම කටයුතු කළේ සියලු සත්වයෝ සසර දුකින් මුදවා ගන්න. අර මාළුන්ගේ පුත්ත තෙරුන් මාළුන්ගේ පුත්ත තෙරුන් එක අවස්ථාවකදී බුදුන් වහන්සේගෙන් ප්‍රශ්න අහනවා. ඒ අහන ප්‍රශ්නවලට බුදුන් වහන්සේ උත්තර නොදී නිකන් හිටියා. ඇයි මොකද දරුවනේ බුදුන් වහන්සේ ඒ ප්‍රශ්නවල උත්තර දන්නේ නැති නිසාද? නැහැ, ඒකට හේතුව තමයි දරුවනේ ඒ ප්‍රශ්න මාළුන්ගේ පුත්ත තෙරුන් අහපු ඒ ප්‍රශ්න දුකින් නෙතර වීමට හේතු නොවන අනවශ්‍ය ප්‍රශ්න නිසා. අන්න ඒ විදිහට බුදුන් වහන්සේ නිවැරදි දැක්මකින් යුක්තව කටයුතු කළා. ඒ හොඳ නායකත්ව ලක්ෂණයක්. අපි හැම නායකයෙක්ම නිවැරදි දැක්මකින් කටයුතු කරනවා නම් ඉතින් හරිම හොඳයි නේද? දරුවනේ බුදුන් වහන්සේට හොඳ ආකර්ෂණීය වාක් විලාසයක් තිබුණා. වචන හසුරුවනවා ලස්සනට. මෙන්න මේකත් නායකත්වයට අවශ්‍යම දෙයක්. අනිත් අයගේ සිත ඇද ගන්නා විදියට වචන හැසිරවීම. දන්නවනි දරුවනේ, වචනයෙන් කළ නොහැකි දෙයක් නැහැලුනේ. වචනේ මිනී මරන්නත් පුළුවන්ලු. ප්‍රිය වචනයට, ලස්සන වචනයට සතා සිව්පාවුන් පවා, මිනිසුන් පමණක් නෙමෙයි සතා සිව්පාවුන් පවා කැමති. දරුවනේ ඔයාලා දන්නව නේද නන්දි විශාල ජාතකය? ඒ ජාතකයේන ගවයට, ඒ ජාතක කතාවේන ගවයට ස්වාමි පුත්‍රයා සැරපරුස ලෙස කතා කරයින් පස්සේ හැසිරුණු ආකාරය, ඒ වගේම ආදරෙන් කතා කරයින් පස්සේ හැසිරුණු ආකාරය ඔයාලා දන්නව නේද? ඒක බුදුන් වහන්සේටත් ලස්සන කතා විලාශයක් තිබුණ දරුවනේ. එක අවස්ථාවක මේ කොසල් රජතුමා බුදුන් වහන්සේගේ මේ ආකර්ෂණීය මේ සිත් ඇද ගන්නා කතා විලාශය දැකලා වර්ණනා කරා. කොසල් රජු කියනවා, මම මහා බල සම්පන්න රජෙක්. මම මරණ දඬුවමටත් තීරණය කිරීමට අධිකරණ විනිශ්චය දීමේදී පවා මරණීය දණ්ඩනයට තීරණයක් දෙන්න කතා කරන අවස්ථාවේදී විනිශ්චය දීමේදී පවා මිනිස්සු එකිනෙකා කතා කරනවා. මගේ කතාව අවසන් වෙනතුරු ඉන්නේ නැහැ. ඒත් අපේ භාග්‍යවතුන් වහන්සේ දහම් දේශනකොට, ධර්ම දේශනා කරනකොට ශ්‍රාවකයන් වහන්සේලා කිවිසුම් හඬක්වත් කරන්නේ නැහැ. ඒකනම් හරි පුදුමයක් කියලා. හොඳ ශ්‍රේෂ්ඨ නායකයෙකුට ආකර්ෂණීය වාක් විලාශයක් තියෙන්න ඕනේ දරුවනේ. ඒ වචනය ප්‍රියමනාප අර්ථ සහිත වෙන්න ඕනේ. වැඩකට නැති වචනනේ අපි කතා කරන්නේ. ඒ වුණාට වචනය ප්‍රියමනාප වෙන්න ඕනේ, අර්ථ සහිත වෙන්න ඕනේ. සමහර නායකයෝ අනිත් අයට කතා කරන්නේ තමන් ලොක්කා, නායකයා, අනිත් සියලු දෙනා පහත් කියලා. ඒක දරුවනේ නායකත්වයට කිසිසේත්ම ගැළපෙන්නේ නැහැ. ඒත් අපේ මේ බුදුන් වහන්සේ දහම් දේශනකොට හරිම ලස්සනයි. ලස්සන වචන, කනට මිහිරි වචන තමයි ගලාගෙන ගියේ. ඒ වචන අහන අයට කනට අමෘතයක් වගේ. දරුවනේ හරිම හිතවත්, හරිම ප්‍රියජනකයි, කනට මිහිරි. ඒ දහම් අහන ඕනම කෙනෙකුට දැනුනේ ඒ දහම තමන් වෙනුවෙන්ම කරන දේශනාවක් කියලා. බලන්න දරුවනේ, කේසී සූත්‍රයේ කේසී කියන පුද්ගලයා අශ්වයින් දමනය කිරීම සඳහා, අශ්වයින් දමනය කරනකොට විවිධ ක්‍රම භාවිතා කළා. සමහර අවස්ථාවලදී අශ්වයින්ට ආදරයෙන් සෙනෙහසෙන් කතා කරනවා. එහෙම මෙල්ල කරගන්න බැරි නම් දඬුවමින්. ඒත් බැරි නම් ඒ අස්සයින් මරලා දානවා. ඒ දරුවනේ අපේ බුදුන් වහන්සේ ඒ වෙනුවට භාවිතා කළේ මොකද්ද? කරුණාවෙන් බර වුණ වචන. ඒ කාලේ හිටියා දරුණු පිරිස් විදියට සකස් කරපු, හඳුන්වපු ආලවක යක්ෂයා. අඟුලිමාල, නාලාගිරි හස්තියා වගේ ඒ වගේ අය දමණය කර ගැනීමට බුදුන් වහන්සේ යොදාගත්තේ මෙන්න මේ කාරුණික වචන, අලංකාර වාග් විලාශය. අර බුත්සරණ කියන පොතේ විද්‍යා චක්‍රවර්තීන් විසින් රචනා කරපු බුත්සරණ කියන පොතේ හරිය ලස්සනට සඳහන් කරලා තියෙනවා. නාලාගිරි හස්තියාට රාකලගෙඩි 11,000ක් පොවලා මත් කරලා මේ බුදුන් වහන්සේ මැරවීම සඳහා, කවුද මේ වැඩේ කරන්නේ? දේවදත්ත. බුදුන් වහන්සේ මැරවීම සඳහා උන්වහන්සේ වෙතට එවපු අවස්ථාවේ මේ ඇතා ආපු විලාශය හරිම බියකරුයි. ඇතා ගමන් කරපු විලාශය හරිම බියකරුයි. ඒ දරුවනේ අපේ බුදුන් වහන්සේ ඒ ඇතා දමණය සඳහා දඬු මුකුරු පාවිච්චි කරේ නෑ. භාවිතා කළේ මිහිරි කාරුණික වචන. මා කුංචර නාග සමු එත්‍රාචානිනි කෝප නොවන්න. එත්‍රාචානිනි කෝප නොවන්න. මෙන්න මේ සුමිහිරි හඬ ඇතාගේ කනට ඇහෙනවත් සමගම අර මත්විච්ච ඇතාගේ මත හිඳිලා ගියාලු දරුවනේ. ඇතා ලැජ්ජාවටපත් වුණාලු. මේ නාලාගිරි ඇතා බුදුන් වහන්සේ මරණව වෙනුවට බුදු පාමුල වැඳ වැටුණා. දරුවනේ බලන්න කාරුණික වචනේ තියෙන වැදගත්කම. මේ නියම නායකත්ව ලක්ෂණ. අද සමාජයේ ඉන්න අපි දකින නායකයන්ටත් මේ බුද්ධ චරිතේ හොඳ උදාහරණ ගන්න පුළුවන් නේද දරුවනේ? ඒ වගේමයි උන්වහන්සේ සතුව තිබුණා ආකර්ෂණීය රූප විලාසය. ලස්සන දුටු දුටු අයගේ නෙත්සි පැහැර ගන්නවා. මේ සෝනදණ්ඩ කියලා බ්‍රාහ්මණේ කිටේ ඒ බ්‍රාහ්මණයා බුදුන් වහන්සේ පිළිබඳව කරපු වර්ණනාව මේකට හොඳ උදාහරණයක් දරුවනි. සෝනදණ්ඩ කියනවා, භවත්නි මහාන ගොයුම් හූ ඌ කලි විශිෂ්ට රූප සම්පත් ඇත්තේය. දැකුම් කටයුතුය, ප්‍රසාද ජනකය, උතුම් වර්ණ සෞන්දර්යෙන් යුක්තය, බබුන්ගේ උතුම් රන් පැහැත්තෝය, උත්තම ශරීර ප්‍රභාව ඇත්තෝය. කවුද මේ කියන්නේ? මෙන්න මේ විදිහට දරුවනේ මේ බුදුන් වහන්සේගේ රූප ස්වභාව වර්ණනා කරපු බොහෝ දෙනෙක් හිටියා. දරුවනේ බුදුන් වහන්සේගේ උතුම් රූපය දකින අයගේ නෙත්සිත් පහදවන්න වුණා. දරුවනේ ඔයාලා දන්නව නේද වක්කලී හිමියන්ගේ කතාව? වක්කලී පැවිදි වෙලා තියෙන්නෙම බුදුන් වහන්සේගේ රූපේ දිහා බලාගෙන ඉන්න ආසාවෙන්. ඒ තරම් ලස්සන රූපයක් තමයි අපේ බුදුන් වහන්සේට තිබිලා තියෙන්නේ. මහා පුරුෂයන්ට විතරක් පිහිටන විශේෂ වූ පුරුෂ ලක්ෂණ 32ක් බුදුන් වහන්සේට තිබුණ දරුවනේ. අසම සම රූප විලාශයක් කහාටවත් සම කරන්න බෑ. මෙන්න මේවත් දරුවනේ නායකත්වය තවදුරටත් වඩවන ඔප්නන්වන ලක්ෂණ. අනික තමයි දරුවනේ ස්ථානෝචිත ප්‍රඥාවේ එකත් හොඳ නායකත්ව ලක්ෂණයක්. නායකයෙකුට සාමාන්‍යයෙන් දරුවනේ ගොඩාක් අභියෝගවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ සඳහා ස්ථානෝචිත ප්‍රඥාව තැනට ගැලපෙන නුවණ ඉතාම වැදගත්. ඔයාලට මතකද පැවිදි ජීවිතයේ කලකිරිලා ජනපද ගල්යාණිය ගැන හිත හිතා හිටපු නන්ද හිමි? ඒ නන්ද හිමියන්ට ජනපද කල්යාණිය ගැන හිත හිතා ඉන්නවා. බවුන් වඩන්නේ නැහැ, භාවනා කරන්නේ නැහැ. අන්න ඒ නන්ද හිමියන්ට නැවත වතාවක් සාසනයේ කෙරේ ඇල්මක් ආශාවක් ඇති කිරීමට ක්‍රියා කරපු ආකාරය. බුදුන් වහන්සේ මොකද කරේ? නන්ද කුමරු ඉර්ධියෙන් දිව්‍ය ලෝකයට එක්කන් යනවා. යන අතර මගදී නවදැලි හේනක, ඒ කියන්නේ අලුතින් පිලිස්සු හේනක, පිලිස්සීගිය ගහක් උඩ වැදිරියකින් ආකාරය පෙන්වනවා. මේක කාටද දරුවනේ පෙන්වන්නේ? නන්ද හිමියන්ට. ඊට පස්සේ මොකද කරන්නේ? දිව්‍ය ලෝකයට එක්කන් යනවා. දිව්‍ය ලෝකයට එක්කන් ගිහිල්ලා දිව්‍ය අප්සරාවන් පෙන්නනවා. ඔවුන් පිළිබඳ ඇල්මක් ඇති කරනවා. ඇයි? මොකද නන්ද තාමත් රහත් වෙලා නැහැ. ඒ නිසා දිව්‍ය අප්සරාවන් පිළිබඳ ආශාවක් ඇති වෙනවා. ඒ ලබා ගන්න නම් උත්සාහෙන් භාවනා කරලා රහත් වෙන්න කියලා ඉල්ලා සිටිනවා. බලන්න දරුවනි, උපක්‍රමශීලීව නන්ද හිමියන්ට අර කාන්තාවන් කිරී පැවති ලෝභය දුරු කරපු ආකාරයේ ඉතින් බොහෝම උත්සාහයෙන් උන්වහන්සේ භාවනා කරලා රහත් ඵලයට පත් වෙනවා. රහත්ුණයින් පස්සේ ආයිත් කාන්තාවන් ගැන ඇල්මක් තියෙනවද? නැහෙනි. අර උපක්‍රමශීලී බව, උපක්‍රමශීලීව නන්ද හිමියන්ට කාන්තාවන් කෙරෙහි තිබිච්ච ලෝභය ආශාව දුරු කරපු ආකාරය. ඒ වගේම අර රූපයෙන් උඩඟු වෙලා හිටපු කේමා බිසවට මොකද කරේ? රූපය අනිත්‍යතාවය, අස්ථිර බව පෙන්වා දුණු ආකාරය. තවත් අවස්ථාවකදී දරුවනි, අර එකම ගාථා පදයක්වත් මතක තියාගන්න බැරිව හිටපු චුල්ලපන්තක හිමි, චුල්ලපන්තක හිමියන්ට මාස ගාණක් පාඩම් කරත් එකම ගාථාවක්වත් පාඩම් කරගන්න බෑ. මහාපන්තක හිමි කිව්වලු අනේ මේ යාට ගෙදර යන්න කියලා සිවුරු හැරලා. ඉතින් බුදුන් වහන්සේ මොකද කළේ? ඉතාම කාරුණිකව චුල්ලපන්තක හිමින්ට සුදු රෙදි කඩක් දෙනවා අතට දීලා කියනවා මේක පිරිමදින්න. රාජෝහරණං රාජෝහරණං කිය කියා. දැන් ඒක පිරිමදිනකොට මොකද වෙන්නේ? ඒ සුදු රෙදි කඩ අවපැහැගැන්වෙනවා. ඉතින් ඒ තුලින් එයාට මොකද වෙන්නේ? එතකොට චුල්ලපන්තක හිමියන්ට අස්ථිරතාවය, අනිත්‍යතාවය වටහා ගන්න පුළුවන් වෙනවා. දරුවනේ, මේ බුදුන් වහන්සේගේ ස්ථානෝචිත ප්‍රඥාවට උදාහරණ. ඒ ඇයි දරුවනේ, අර තමන්ගේ එකම දරුවා මලසොවින් මැරිච්ච දුකින් දරු දුක ඉවසා ගන්න බැරිව දරුවට පණ ලබා දෙන්න කිය කියා ඉල්ලමින් තැනින් තැන දිව යනකොට අපේ බුදුන් වහන්සේ මොකද කළේ? දරුවනේ, ක්‍රිෂාගෝතිමීට කතා කළා. කතා කරලා කිව්වේ මොකද්ද? ඔබේ දරුවට පණ ලබා දෙන්න බෙහෙතක් හදන්න ඕනි. ඒ බෙහෙත සකස් කිරීම සඳහා කිසිවෙක් නොමලගේයකින් අබමිටක් ගේන්න කියලා කිව්වා. අබමිටක් ගේන්න කිව්ව. දැන් එයා මොකද කරන්නේ? ගෙයින් ගෙට දැන් අබ හොය හොයා යනවා. අවසානයේදී මෙයාට මොකද වුනේ? මරණය කියන එක හැමතෙම උරුමයි කියලා අවබෝධ කරගත්තා. දැන් මෙන්න මේ අවස්ථාව පෙන්වලා දුන්න ආකාරය, ඒ කිෂාගෝතමියගේ සිත සකස් කරපු ආකාරය හරිම අගේ නේද දරුවනි? ඒ තමයි උන්වහන්සේගේ ස්ථානෝචිත ප්‍රඥාව. මේකත් නායකත්ව ලක්ෂණයක් දරුවනි. ඒ වගේම උන්වහන්සේ සතුව තිබුණු බහුශ්‍රුත බව, මේ ලෝකේ ඇසූ පිරූ තැන්නැති ශ්‍රේෂ්ඨතම නායකයානෝ බුදුන් වහන්සේ දරුවනේ. උන්වහන්සේ දැනගන්න ඕනි සියල්ලම දැන සිටියා. ඒ සියල්ලම දැනගත්ත නිසා තමයි සර්වඥ කියලා කිව්වේ. උන්වහන්සේ දෙසූ බොහෝ සූත්‍ර දේශනා කරලා තියෙන මිනිසුන්ට, ඒ වගේම සමහර සූත්‍ර දෙවියන්ට, එක් පුද්ගලයා වෙනුවෙන් සූත්‍ර දේශනා කළා. බුදුන් වහන්සේ හොඳින් දැනගෙන හිටියේ නිවන් මඟ විතරක් නෙමේ, රටක් පාලනය කරන්න ඕනි කොහොමද, මව්පියන් දරුවන් කෙරෙහි ප්‍රිය කරන්න ඕනි කොහොමද, දරුවන් දෙමව්පියන් කෙරෙහි කටයුතු කරන්න ඕනි කොහොමද, මෙන්න මේ පිළිබඳවත් උන්වහන්සේ දැනගෙන හිටියා. දෙවි මිනිසුන්ට විතරක් නෙමේ, යක්ෂ, නාග බොහෝ දෙනාගේ යහපතට අවශ්‍ය ඉගැන්වීම් මේ බුද්ධ දේශනාව තුල තිබුණා. මේ සියලුම දේ තුලින් පේන්නේ දරුවනේ උන්වහන්සේගේ බහුශ්‍රුත බව. සැබෑ නායකයෙකු නම් එයා අනිත් අනුගාමිකයන්ට අනුව බොහෝ ඇසූ පිරූ තැන් කෙනෙක් වෙන්න ඕනි. දරුවනේ, බුදුන් වහන්සේගේ ශ්‍රේෂ්ඨ නායකත්වයට අදාළව අපි ඉගෙනගත් මෙන්න මේ කරුණු තුලින් මුළු මහත් බුද්ධ චරිතයම නායකත්ව ලක්ෂණ වලින් පිරුණු පිරිපුන් එකක් බව පැහැදිලි. එහෙම නේද දරුවනි? එහෙමනම් මේ තමයි බුද්ධ චරිතයේ විශේෂ නායකත්ව ලක්ෂණ. පාඩම තේරුණා නේද දරුවනි? එහෙනම් මං ඒ පාඩම ඇසුරින් ඔයාලට ප්‍රශ්න කීපයක් දෙන්නම්. ඔයාලා මේ ප්‍රශ්නවලට උත්තර ලියලා දරුවනේ පාඩම තවත් හොඳට තහවුරු කරගන්න. තේරුණා නේද? මං ප්‍රශ්න කීපය දෙන්නම් ඔයාලා ලියා ගන්නකෝ. ඔන්න පළවෙනි ප්‍රශ්නය. බුද්ධ චරිතයේ දක්නට ලැබෙන විශිෂ්ට ලක්ෂණ මොනවාද? බුද්ධ චරිතයේ දක්නට ලැබෙන විශිෂ්ට ලක්ෂණ මොනවාද? දෙක, අකම්පිත බව හෙවත් අටලෝ දහමින් නොසැලෙන ගුණය කෙටියෙන් විස්තර කරන්න. අටලෝ දහමින් නොසැලෙන ගුණය කෙටියෙන් විස්තර කරන්න. තුන්වෙනි ප්‍රශ්නය. යථාවාදී තථාකාරී හා යථාකාරී තථාවාදී යන්නෙහි අර්ථය කුමද්ද? යථාවාදී තථාකාරී හා යථාකාරී තථාවාදී යන්නෙහි අර්ථය කුමද්ද? හතරවෙනි ප්‍රශ්නය. බුද්ධ චරිතයේ සමානාත්මතා ගුණය පිළිබිඹු කෙරෙන අවස්ථා කීපයක් පෙන්වා දෙන්න. මෙන්න මේවට පිළිතුරු ලියන්න දරුවනි. මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් මට කතා කරලා අහන්නත් පුළුවන්. මගේ ටෙලිෆෝන් අංකයත් ලියා ගන්නකො එහෙනම්. 0711 79 46 0711 79 46. එහෙමනම් දරුවනේ, අපි නැවතත් දවසක මේ වගේ පාඩමකින් මුණ ගැහිමු. මම බදුල්ල විහාර මහදේවි විදුහලේ බුද්ධාගම විෂය භාර මල්ලිකා ගුරුතුමිය. තෙරුවන් සරණයි දරුවනේ.
එතන ආදරණීය දුවේ පුතේ, අද දවසේ 9 ශ්‍රේණිය සඳහා බුද්ධ ධර්මයේ පාඩම ඔබට කියලා දුන්නේ බදුල්ල විහාර මහදේවි බාලිකා විද්‍යාලයේ මල්ලිකා දිසානායක ගුරුමෑණියන්.
ඌවේ කුරුකෙතර ගුවන්විදුලි අධ්‍යාපන වැඩසටහන් විකාශය.
සඳුදා සිට බ්‍රහස්පතින්දා තෙක් සතියේ දිනවල පස්වරු 3 සිට පස්වරු 5 දක්වා. ඉරිදට දහවල් 12 සිට පස්වරු 2 දක්වා.
FM 97.6 න් ඌව ගුවන්විදුලියෙන් දේතරුවන් වෙත.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය හා ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ඒකාබද්ධව ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් මෙහෙයවන
ඌව ප්‍රජා ගුවන්විදුලිය මගින් 5, 6, 7, 8, 9, 10 සහ 11 ශ්‍රේණිවල දුව දරුවන් සඳහා
COVID-19 වෛරස ව්‍යාප්තිය හමුවේ මගහැරුණු පාඩම් ආවරණය කෙරෙන විෂය ප්‍රතිපෝෂක වැඩසටහන් ලෙස
විකාශය කරන ගුවන් විදුලි ගුරුකෙදර.
ඌවේ ගුරුකෙදර.
රටට පිපෙන මල් අපි වෙමු පුංචි කැකුළු මල්.